ගරු ආර්.ජී. විජේරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට කතා කරන්න පුළුවන් දැන් විනාඩි 8ක කාලයක් තිබෙනවා.
නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි කරුණ දක්වන්න අවසරයි. අද විවාදයට පෙර ආතුව මං හිතන්නේ අදහස් දක්වපු විපක්ෂයේ විවිධ මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කරා මේ ආර්ථිකය කඩා වැටෙන යනවය, ගොවියා පාරට වැටෙනවය, රජයේ සේවකව හිටානිද්දා පාරට බහිනවය. මේ සියල්ලෙම කියවුනේ ඔවුන්ගේ සිහින, ඔවුන් යටිසිතින් බලාපොරොත්තු වෙනවා මෙවැන්නක් සිද්ධ වේවි කියලා. ඇත්තටම ආර්ථිකයේ කඩා වැටීමක් තියෙනවද මේ පිළිබඳව මුලින් සලකා බැලුවොත් හොඳයි කියලා හිතුවා. අද පවතින ආර්ථිකය, අද අපේ රාජ්‍ය කෙබඳු රාජ්‍යයක්ද? දශක ගණනාවක් තිස්සේ පසුගාමි ධනේශ්වර ආර්ථිකයක් තිබිලා ඒකෙන් ඇතිතරම් පීඩාවට පත්වෙච්ච, හෙම්බත් වෙච්ච ජනතාවක් අවසානයේ අපේක්ෂාවේ දැස් දල්වාගෙන සමාජ පරිවර්තනයක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඒ වෙනුවෙන් පොරොන්දු දුන්න ආණ්ඩුවක් බලයට පත් කරලා එම ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන රාජ්‍යයක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඇත්තටම මේ ආර්ථිකය සුබවාදී ආර්ථික ගමනක යෙදෙනවද නැද්ද? ඒක සලකා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි ඇත්තටම මේ බිඳවැටීම, මේ පිරිහීම, මේ කඩා වැටීම නවත්වන්න ශක්තියක් තිබුණද නැද්ද කියන එක. අපි දන්නවා පහුගිය අවුරුද්ද පුරාවටම අපිට තිබුණ අභියෝගයේ තමයි මේ බිඳවැටීම නැවැත්වීම, මේ කඩා වැටීම නැවැත්වීම. ඒ නිසා මේ අවුරුද්ද පුරාවට අපි ගත්ත නිසි කළමනාකරණය නිසා ඒ බිඳවැටීම, ඒ පිරිහීම නැවැත්ව පමණක් නෙවෙයි ආර්ථිකයේ වර්ධනයක්වත් කරගන්නත් අපි සමත් වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමයි බාහිර කම්පනයන්ට මුහුණ දෙන්න පුළුවන් නොසැලෙන ආර්ථිකයක් කරා අපි ගමන් කරනවද කියන එක. එහෙම නැත්නම් රීසයිලන් ඉකොනොමිකක් කරා අපි ගමන් කරනවද නැද්ද කියන එක. අපිට ලැබිච්ච බාහිර කම්පනයන් ප්‍රධාන දෙකක් අපි ගත්තොත් පළවෙනි එක තමයි දිට්වා ආපදාව. දිට්වා ආපදාවේ සමස්ත හානිය නැත්තම් බලපෑම මේ වෙනකොට අපි දළ වශයෙන් සඳහන් කරොත් ඩොලර් කෝටි 400ක් පමණ වෙනවයි කියලා තක්සේරු කරලා තියෙනවා. එතකොට ඒකට මූණ දෙන්න තරම් මේ ආර්ථිකයට ශක්තිමත්කමක් තිබුණද, මේ ආණ්ඩුවට ශක්තිමත්කමක් තිබුණද කියලා අපි සලකලා බලන්න ඕනකම තියෙනවා. ඔව්, අපි දන්නවා මේ වෙනකොට ඒ දිට්වා හානිය වෙනුවෙන් විනාශයට පත්වෙච්ච ගොඩනැගිලි, නිවාස, ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ආණ්ඩුවක් විදියට අරන් තියෙනවා. ඒක පළවෙනිම කාරණේ තමයි විනාශ වෙච්ච නිවාස වෙනුවෙන් නැවත නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය. අපි දන්නවා එක්කෝ මුළුමනින්ම නිවාසයක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් ප්‍රතිලාභයට අයත් වෙනත් ඉඩමක නිවසක් ඉදි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් රජයේ ඉඩමක නිවාසයක් ඉදි කරන්න පුළුවන්කම තියෙනවා. මේ සියල්ල වෙනුවෙන් ලක්ෂ 50ක් දක්වා උපරිමයකට යටත්ව අපි ප්‍රතිලාභීන්ට සහන සැලසීමේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වෙනකොට සන්තෝසයි කියන්න නුවරළිය දිස්ත්‍රික්කයේ විතරක් මේ නිවාස සඳහා, නිවාස ඉදිකිරීම සඳහා පළවෙනි වාරිකයේ වෙනුවෙන් රුපියල් කෝටි 18ක මුදලක් අපි ගෙවලා අවසන් කරලා තියෙනවා ඊයේ දවස වෙනකොට. ඊළඟට අර්ධහානි වෙනුවෙන් තක්සේරු නොකර ලක්ෂ 5ක් දෙන්න පුළුවන්කම තියෙනවා. තක්සේරු කරලා ඊට අදාළ වන්දි මුදල ගෙවන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයට අපි නුවරළිය දිස්ත්‍රික්කයේ අර්ධහානි වෙනුවෙන් රුපියල් කෝටි 19ක මුදලක් මේ වෙනකොට ගෙවලා අවසන් කරලා තියෙනවා. ඒ නුවරළිය විතරයි, සමස්ත රට පුරාම මේ වෙනකොට ඒ දිට්වා ආපදාවට අදාළව හානියට පත්වෙච්ච ජනතාවගේ ජන ජීවිතයේ නැංවීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒකේ තව විශේෂ සඳහනක් කරන්න ඕන. ඇත්තටම මේ පැරණි ආණ්ඩු මේ කාලේ හිටියානම් දිට්වා ආපදා වෙලාවේ තිබුණානම් ජනතාවට එදා වේල කන්න බැරි වෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? 2017 නායාමට ලක් වුණා, 2007 නායාමට ලක් වුණා. ඒ පිරිස් තාමත් එයාලට වන්දි ගෙවලා නැහැ. ඒ නිසා වර්තමාන ආණ්ඩුව විදියට අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ වෙනුවෙන් වෙනම චක්‍රලේඛයක් නිකුත් කරන්න අන්න අලුතෙන් චක්‍රලේඛයක් නිකුත් කරා 2017 සහ 2007 නායකයෙකු උදවියටත් වන්දි ප්‍රදානය කරන්න ඒ වෙනුවෙන් අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා ලක්ෂ 25ක් දක්වා මුදලක් ඔවුන්ට ගෙවන්න අද වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අන්නේ කාරණේදී අපි ගත්තාම බාහිර කම්පණයන්ට මුහුණ දෙන්න පුළුවන් නොසැලෙන ආර්ථිකයක් අපි ඇති කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මැද පෙරදිග අර්බුදය එනකොටම විපක්ෂයේ උදවිය මේක තුල මහා ගෝරනාඩුවක් කරන්න ගත්තා. දැන් තෙල් අර්බුදයක් වෙනවා, රටේ පෝලිං ඇති වෙනවා, රටේ ආර්ථිකේ කඩා වැටෙනවායි කියලා. හැබැයි අපිට පුළුවන්කම හම්බ වුණා මේකට ඉතාමත්ම ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා තමයි අද වෙනකොටත් ඩීසල් සහනාධාරයේ වෙනුවෙන් අතිවිශාල මුදල් සම්භාරයක් වෙන් කරලා මේ තත්ත්වයට මේ මිල පාලනය කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තින්නේ. ඒ නිසා මේ සියල්ලෙන් පෙන්වන්නේ අපිට නොසැලෙන ආර්ථිකයක් තියෙනවායි කියන එක. ඊළඟ කාරණේ තමයි ආර්ථිකයක් ශක්තිමත්ද නැද්ද කියන එක තීන්දුව කරන්නේ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාව අතර යම් සාධාරණ පදනමකින් බෙදෙනවද නැද්ද කියන එක. කවුරුත් දන්නවා අපේ ආර්ථික මූලධර්මයේ තමයි අපි සියලු දෙනාම එකතු වෙලා නිෂ්පාදනයට දායක වෙනවා. ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභ සියලු දෙනා අතර සාධාරණව බෙදී යනවා. ඔව්, ඇත්තටම ඒ තැනට අපි ගමන් කරමින් ඉන්නවා. ඒ නිසා තමයි අපිට පුළුවන්කම හම්බ වෙලා තියෙන්නේ ගොවියගේ පොහොර සහනාධාරයේ රුපියල් 15,000-30,000 බවට පත් කරන්න. අනිත් පැත්තෙන් රජයේ සේවකයාගේ ආම මූලික වැටුප 24,250 ඉඳලා 40,000 දක්වා ඉහළ නංවන්න. විශ්‍රාමිකයන්ගේ දීමනාව නැත්නම් වැටුප ඉහළ දංවන්න. මහපොළ සහනාධාරය වැඩි කරන්න. පාසල් ශිෂ්‍යයන්ට විශේෂ ආධාර මුදලක් දෙන්න. වැඩිහිටියන්ගේ ආබාධිතයන්ගේ දීමනාව අස්සසුම දීමනාව වැඩි කරන්න. ඒ නිසා මේ සියලු කාරණාවලින් පෙන්වන්නේ අන් කවරක්වත් නෙවෙයි ජනතාවට වැඩි හිමිකම් ලැබෙන ආර්ථිකයක් කරා අපි යනවා. ඒ නිසා මේ කාරණා තුනෙන්ම පෙන්වුම් කරන්නේ අපේ ආර්ථිකය නොසැලෙන ආර්ථිකයක්, ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කියන එක. හැබැයි මේ කරුණුකාරණා මෙහෙම තියෙද්දි විපක්ෂයේ පැත්තෙන් දිගින් දිගටම උත්සාහ කරන්නේ කුමක්ද? මැදපෙරදිග අර්බුදය දැන් ඇමරිකාව ඉරානය අතර සාම සාකච්ඡා ඇති වෙනවයි කියනකොටම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූණ මැලිවෙලා. ඇයි? එයාලා බලාපොරොත්තු වුණේ මේ බාහිර කම්පණයකින් හෝ මේ රට ආර්ථිකය කඩාවැටෙන්න පුළුවන් නම්, විඳවට්ටන්න පුළුවන් නම්, ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නම් ඒක තමයි ඔවුන්ගේ සතුට බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනකම තියෙනවා මේ ආර්ථිකය ගත්තාම කිසි ලෙසකින්වත් විඳ වැටෙන්නේ නැති නොසැලෙන ආර්ථිකයක්, ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, ඒ වගේම ජනතාවට ප්‍රතිලාභ සාධාරණ පදනමකින් බෙදියන ආර්ථිකයක්. අන්නේ වෙනුවෙන් තමයි අද දවසේ මේ බදු සංශෝධන පනත් සහ විශේෂ සංශෝධන කීපයක් සම්මත කරගන්නේ. ඒ නිසා ඉදිරියටත් මීටත් වඩා හොඳින් මේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේ හැකියාව, ශක්තිය මේ ආණ්ඩුවට තියෙනවයි කියන කාරණය නැවත නැවතත් තහවුරු කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.